ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS ගුවන්විදිලය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලය සමඟ.
සතියක් ගෙවිල ගිහිල්ලා තවත් සඳුදාවක් මේ ආකාරයෙන් උදා වෙනකොට මේ ගෙවිල කිය සතියේ ශ්‍රී ලංකීය දේශපාලනයේ සිදුවුණු සුවිශේෂතා මොනවාද? අපි සුපුරුදු පරිදි සාකච්ඡා කරන්න සූදානම් සතියේ ශ්‍රී ලංකීය පුවත් විමසුමෙන් සඳුදා දවසේ ශ්‍රී ලංකාවේ සිට අපිට සුපුරුදු පරිදි තොරතුරු වාර්තා කරන මාධ්‍යවේදී මනෝජ් උදටියාවලත් සම්බන්ධ කරගෙන. දැන් මනෝජ් සූදානමින් ඉන්නේ අපිත් එක්ක කතා බහ කරන්න. ආයුබෝවන් මනෝජ්.
ආයුබෝවන්. සුබදාසනක් දිල්රුක්ෂි.
සුබදාසනක් මනෝජ්. මුලින්ම අවධානය යොමු කරමු පළාත් පාලන ඡන්දය පිළිබඳව. මොකද ඒ සම්බන්ධව තියෙන උණුසුම තාමත් ඒ ආකාරයෙන්ම පවතින නිසා ඊයේ මධ්‍යම රාත්‍රියේ සුවිශේෂී වූ මධ්‍යම රාත්‍රියක් බවට පත් වුණ පළාත් පාලන ඡන්දය පිළිබඳව කතා බහ කරද්දී පළාත් පාලන ආයතන 340ක නිල කාලය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා. දැන් එහෙමනම් මොකද වෙන්නේ ඊට පස්සේ? මේ පිළිබඳවයි බොහෝ දෙනාගේ අවධානය සහ කතා බහ. අපේ කතා බහත් එමනම් අපි එතනින්ම අද දවසේදී පටන් ගන්න මනෝජ්.
ඔව් දිල්රුක්ෂි, අලුත් පළාත් පාලන ඡන්දයක් පවත්වලා නිලධාරීන් එහෙම නැත්නම් සභිකයින් පත් කර ගැනීම සඳහා වන කතා බහනේ පහුගිය කාලෙම තිබුණේ 2018 අවුරුද්දේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙලා අවුරුදු 4ක් සම්පූර්ණ වුණා 2021 අවුරුද්දට. නමුත් එතනින් විෂයභාර අමාත්‍යවරයාට පැවරලා තියෙන බලතල අනුව තවත් අවුරුද්දක කාලයක් දීර්ඝ කරන්න විෂයභාර අමාත්‍යවරයා තීරණය කළා. නමුත් එතන ඉන්නහාට සභිකයින්ගේ එම නැත්තම් පළාත් පාලන ආයතනවල දුර කාලයේ කල් දාන්න නීතිමය ව්‍යවස්ථානුකූලව ඉඩක් විෂයභාර අමාත්‍යවරයාට නෑ. ඒ අනුව තමයි පහුගිය කාලෙම ඡන්ද තියන්න කටයුතු සිද්ධ කළේ. ඡන්ද තියන්න සූදානම් වුණේ. නමුත් මේ වන විට ඡන්දය තියන්නේ නෑ. නමුත් දුර කාලය අවසන් නිසා ඊයේ මධ්‍යම රාත්‍රියෙන් මාර්තු 19 වෙනිදා මධ්‍යම රාත්‍රියෙන් ඔබ කිව්වාගේ පළාත් පාලන ආයතන 340ක නිල කාලය අවසන් වුණා. ඒ අනුව ඒවට මොකද වෙන්නේ? පළාත් පාලන ආයතන ඉටු කරපු සේවාවන් මෙන්න ඉදිරියට ජනතාවට ලබා ගන්න බැරිද? ඒ සේවාවන් සිද්ධ වෙනවද නැද්ද කියන ප්‍රශ්නේ ඉන්නේ තිබුණේ. නමුත් ඒ ප්‍රශ්නට උත්තරේ තමයි ඒ සේවාවන් නිලසම ලබා ගන්න පුළුවන් ඒ හිටපු මහනගර සභාවල සහ නගර සභාවල නගරාධිපතිවරුන්ගෙන් හෝ ප්‍රාදේශීය සභාවල ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ගෙන් නෙවෙයි. විශේෂයෙන්ම ආණ්ඩුකාරවරුන්ගේ අධීක්ෂණය යටතේ ව්‍යවස්ථාවට අනුව නගර සභාවල නාගරික කොමසාරිස්වරුන්ගෙනුත් ප්‍රාදේශීය සභාවල ප්‍රාදේශීය සභාවල ලේකම්වරුන්ගෙනුත් මේ පාලනයේ වගකීම් ඉටු කරන්න හැකියාව තියෙනවා. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ ඉඳලා කොමසාරිස්වරුන් සහ ලේකම්වරුන් අතරට බලය ගියා. නමුත් මේ පිළිබඳව අදහස්ක් වන බහුතරයක් කියන්නේ ඒ සුදුසු කාර්යයක් නෙවෙයි, ජනතාවගේ මතය උරගා බලලා ඡන්දයකට ගිහිල්ලා අලුත් නිලධාරීන් පත් කර ගැනීමයි අවශ්‍ය කියලා. නමුත් දිනෙන් දින ඡන්දයට අදාළ කටයුතු කල්යන නිසා ඊයේ මධ්‍යම රාත්‍රියේ ඉඳලා පළාත් පාලන ආයතන විසිරුවා හැරුණා. ඒ අනුව නාගරික කොමසාරිස්වරුන් සහ ලේකම්වරුන්ට බලය ගියා. නමුත් මේ තවදුරටත් හිටපු නගරාධිපතිවරුන් හෝ සභාපතිවරුන් අතර තබා ගන්න ආණ්ඩු උත්සාහ කරා කියලා තියම් අදහස් තියෙනවා. නමුත් ඒකෙන් නීත්‍යානුකූලව ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒ අනුව තමයි මේ තීරණයට අවසානයේ යන්න සිද්ධ වුණේ.
දැන් එහෙමනම් ඊළඟ කාරණේ ඡන්දෙට මොකද වෙන්නේ කියලා. දැන් අප්‍රේල් මාසේ 25 වෙනිදාට ඡන්දය කල් දැම්මා කියලා කියවනේ මැතිවරණ කොමිසම. දැන් මේ තියෙන තත්ත්වය අනුව අප්‍රේල් මාසේ 25 වෙනිදාටත් මේක පැවැත්වේවිද කියන කුතුහලය සහ සැකය තියෙනවා. අපි බලමු මේ වෙනකොට ඒ වටා ගොනු වෙන කාරණා මොනවද කියලා. මැතිවරණ කොමිසම පැත්තෙන්, මුදල් අමාත්‍යාංශය පැත්තෙන් විශේෂයෙන්ම මේ ප්‍රතිපාදන වෙන් කරලීම සම්බන්ධව ලොකු කතා බහක් තියෙනවා. එයාගේම රජයේ මුද්‍රණාලය පැත්තෙන් මේ අංශවලින් ඇහෙන අලුත්ම තොරතුරු මොනවද මනෝජ්?
ඔව්, ඡන්දයට අප්‍රේල් 25 වෙනිදා දින දුන්නට ඒ දිනේට ඡන්දේ තියන්න තියෙන ඉඩ ඉතාම සීමිත බව, මේ මොහොතේ තියෙන තත්ත්වය අනුව ප්‍රායෝගික නොවන බව අපි දැක්කා. දේශපාලන පක්ෂ කීපයක් මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිවරයා තිය සලහන් කරා. තාමත් නිල තැපැල් ඡන්ද පත්‍රිකාවත් මුද්‍රණය කරලා නැති තැනක 25 වෙනිදා කොහොමද පළාත් පාලන ඡන්දේ තියන්නේ කියලා. කොමනත් මේ සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ ආයමත් අධිකරණයට යන්න තීරණය කරලා තියෙනවා. ආයවයෙන් වෙන් කරපු මුදල් ප්‍රතිපාදන නිකුත් කරන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට. මේ නියෝගය ක්‍රියාත්මක නොකරලා අධිකරණයට අපහාසයක් සිද්ධ කරා කියන බව පවසමින් තමයි විපක්ෂය ආයමත් අධිකරණයට යන සූදානම් වෙන්නේ. සමගි ජනබල වේගය, උත්තර ලංකා සභාගය, නිදහස ජනතා සන්ධානය, මේ වගේ පක්ෂ දැන් මේ සම්බන්ධයෙන් මූලික සාකච්ඡාත් පවත්වලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ අනුව විපක්ෂයේ පක්ෂ විදිහට ඉදිරි දවස්වල මේ අධිකරණ ක්‍රියාමාර්ගය ගන්න සූදානම් කියලා වාර්තා වෙනවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට එරෙහිව අයවැයෙන් වෙන් කරන මුදල් පළාත් පාලන ඡන්දය වෙනුවෙන් නිකුත් කරන්න කියලා අතුරු තහනම් නියෝගයකුත් අධිකරණයෙන් පනවල තියෙන වෙලාවක නියෝග ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් තමයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට එහෙම තීරණයක් ගන්න ඔවුන් විපක්ෂයේ දේශපාලන පක්ෂ සූදානම් වෙන්නේ. නමුත් දැන් මීට අවශ්‍ය මුදල් ලැබුණද කියන එක සම්බන්ධයෙන්ුත් අපි දැක්කා මැතිවරණ කොමිෂන් සභාවෙන් බොහෝ දෙනෙක් ප්‍රශ්න කරා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා නිමල් පුංචේවා නීතිඥවරයා සඳහන් කරලා තිබුණේ ඡන්දෙට සල්ලි හම්බු වෙනවා තියා සල්ලි ඉල්ලලා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට යවපු ලිපියටවත් තාම පිළිතුරක් නැහැ කියලා තමයි ඔවුන්ගේ පැත්තෙන් සඳහන් වෙන්නේ. ඒ අනුව මුදල් නිකුත් කිරීම සම්බන්ධයෙන් යහපත් හෝඩුවාවක් නැහැ. අපි දැක්කා පැපරල් සංවිධානයත් ඊයේ දිනේ සඳහන් කරා මේ මැතිවරණය කල්ැවීම සම්බන්ධයෙන් සමහර රාජ්‍ය නිලධාරියුනුත් කල්මරමින් ඉන්නවා. මේ ඡන්දේ කල් දාන්න රජයේ උත්සාහයක් තියෙනවා නම් ඒකට උදව් කරනවාද කියන එක සම්බන්ධයෙන්ුත් ඔවුන්ට ප්‍රශ්නාර්ථයක් තියෙනවා. නමුත් පාලකයන්ගේ බලය ගිලිහුණාට පස්සේ ඔවුන්ගේ නිරාවරණය වන නිලධාරීන්ට නීතිය හමුවේ ක්‍රියාත්මක වීමක් සිද්ධ වුණොතින් ඒ නීතියට මූණ දෙන්න සිද්ධ වෙනවා කියලා පැවරල සංවිධානයත් සඳහන් කරා. කොමනත් රජයේ මුද්‍රණාලය අධිපතිනියක් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න බෑ කියලා මැතිවරණ කොමිෂන් සභාවට ලිපියකින්ම පෞගිය සතියේ දන්වලා තිබුණා. සඳහන් කළේ භාණ්ඩාගාරයෙන් මේ වෙනකන් මුදල් හම්බුනේ නැති නිසා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න තමන්ට පටන් ගන්න පුළුවන් කමක් නැහැ. කැපල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වන ඡන්ද පත්‍රිකාවත් මුද්‍රණය කරන්න අදාළ දිනයට කලින් ලබා දෙන්න හැකියාවක් නැහැ කියලා සඳහන් කරලා තිබුණ මේ සියල්ල මතින්ම පේන්න තියෙන්නේ 25 වෙනිදා ඡන්දේ පවත්වන්න ඉඩක් නැති බව දැනට මේ පෙනී යන කරුණුත් එක්ක.
දැන් ඔය පුංචි ඡන්දය පිළිබඳව තියෙන විවිධ මතිමතාන්තර සහ අරවුල් අර්බුද කතාබහ වෙන අතරතුරේදී තවත් අතුරු කතාවක් කනින් කොඩින් යටින් යටින් දිවෙනවා අපිට ඇහෙනවා. දැන් මේ පුංචි ඡන්දේ පැත්තක තියලා මේ ජනාධිපතිවරණයක් පවත්වාවිද කියලා. ජනාධිපතිවරයා ඒ සඳහා යම් සූදානමක් තියෙනවා කියන කාරණාව මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු අතරින්ම යම් අදහස් දැක්වීමවලදී ප්‍රකාශ වෙනවා අපි දැක්ක මේ ගෙවිලගේ සතියේදී. ඒ කියන්නේ එහෙම සූදානමක් තියෙනවද? නීත්‍යානුකූල ප්‍රතිපාදන අනුව ජනාධිපතිවරයාට දැන් මේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් නින්නේ පසුගිය ජනාධිපතිවරයාගේ නිල කාලය ආවරණය කිරීම සඳහා. දැන් එවැනි වකවානුවක නීත්‍යානුකූල ප්‍රතිපාදන තියෙනවද වත්මන් ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයක් සඳහා ප්‍රවිෂ්ට වෙන්න මේ වසරේ අගභාගයේ වෙනකොට? දැන් ඔය කියන කතාබහවලට අනුව මොනවද අපිට වාර්තා වෙන තොරතුරු කියලා අපි බලමු. මනෝජ්, ඔබට මේ සම්බන්ධව වාර්තා වෙන තොරතුරු මොනවද?
මේ වෙලාවේ පළාත් සභා ඡන්දයක් ඇර අනිත් ජාතික මැතිවරණ දෙකයි පළාත් පාලන මැතිවරණයි මේ මැතිවරණ තුනම සම්බන්ධයෙන් සාකච්ඡා වෙනවා. ප්‍රධාන වශයෙන් පළාත් පාලන ආයතන මැතිවරණයට අවධානය යොමු වෙලා තිබුණේ ඊයේ මධ්‍යම රාත්‍රියෙන් නිල කාලය අවසන් වෙන නිසා. මහා මැතිවරණයක් සම්බන්ධයෙන් අදහස් දක්වලා තිබුණේ අපි දැක්කා ජාතික ජනබලවේගයේ පැත්තෙනුත් සඳහන් කළා මේ වෙලාවේ යම් විදිහකින් පළාත් පාලන ඡන්දයකට වඩා ප්‍රධාන දේශපාලන පක්ෂවලට යම් වාසියක් තියෙනවා මහමැතිවරණයක් පවත්වන එක. ඒඳ පළාත් පාලන ඡන්දයකට නොගිහින් මහමැතිවරණයකට යයි. ඒකට හේතුව තමයි පළාත් පාලන ඡන්දයකට ගිහිල්ලා යම් දේශපාලන පක්ෂයකට තියෙන බලය උරගා බැලුවොතින් ඒ බලය තවදුරටත් තහවුරු වීමක්. එමන් නැත්තම් යම් රැල්ලකට වගේ දේශපාලන පක්ෂයකට ඡන්ද ගියොතින් ඊට වඩා නිකන් අර හේදිලා යන ස්වභාවයක් තියෙනවා මහමැතිවරණයට ගියොත්. ඒඳ මේ අවස්ථාව නොදී මහමැතිවරණයට යනවාද කියලා ප්‍රධාන දේශපාලන පක්ෂ සාකච්ඡා කරලා තිබුණා කියලා වාර්තා වෙනවා. ඔබ ඇහුවා බලයක් තියෙනවද කියලා ජනාධිපතිවරණයකට යන්න. ජනාධිපතිවරයාගේ නිල කාලය එහෙම නැත්නම් දුර කාලය අවුරුදු 5යි අවුරුදු 4ක් නිම වුණු තැන ජනාධිපතිවරණයකට යන්න ජනාධිපතිවරයාට බලය තියෙනවා. ඒ හින්දා ජනාධිපතිවරයා ඒ බලය උරගා බලයිද කියන අදහස තව පැත්තකින් තියෙනවා. ඔව්, එහෙම අදහසකුත් තියෙනවා. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් වර්තමාන ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මහජන ඡන්දයකින් නෙමෙයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයකින් පත් උනේ. ඒ හින්දා එකක් ඔහුට ජනමතය උරගා බලලා ජනාධිපතිවරයා විදිහට තමන්ගේ දුරය තහවුරු කරගන්න හැකියාවක් තියෙනවා. අනෙක් අතට දේශපාලන පක්ෂ යම් අරාජික බවකට පත් වෙලා ඉන්න හින්දා ජනාධිපතිවරයා මේ වෙලාවේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන නිසා වැඩි ඉඩ සාමාන්‍යයෙන් තියෙන්නේ අඩුම තරමේ ජනාධිපතිවරණයට ගියොත්. ඒ හින්දා පවතින ආණ්ඩුවේ බලය තහවුරු කරගන්න තියෙන එකම අවස්ථාව මේ වෙලාවේ පේන්න තියෙන විදිහට ජනාධිපතිවරණය නිසා ජනාධිපතිවරණයට ගිහිල්ලා බලය තහවුරු කරගනී කියලා අදහසකුත් තියෙනවා. ඉතින් මේ සියල්ල ප්‍රකාශයට පත් කරන මැතිවරණය අපේ තමයි තියෙන්නේ. එහෙම අදහස් කිහිපයක් තියෙනවා. එකක්, ඒ කියන්නේ ඔය අදහසෙන්නේ ආණ්ඩුව පැත්තෙන්, ආණ්ඩුව තිබ්බොත් කියන්නේ ජනාධිපතිවරණයක්, එහෙම නැත්නම් මහමැතිවරණයක්, විපක්ෂය තමයි පුංචි ඡන්දේ ඉල්ලන්නේ, පළාත් පාලන මැතිවරණේ ඉල්ලන්නේ.
හොඳයි, දැන් ඔය ජනාධිපතිවරණය සම්බන්ධව පළ කරපු අදහස් කිහිපයක් මම අර කලින් කිව්වනේ, කනින් කොනින් එක එක්කෙනා අදහස් ප්‍රකාශ කරද්දි මේ ගැන කියවුණා කියලා. කෙලිම වගේ මේ ගැන යම් අදහසක් පළ කළේ වර්තමාන දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා සිසිර ජයකොඩේ.
මේ අප්‍රේල් 25 ඡන්දයේ කිසිත් පැවැත්වෙන්නේ නැති බව තමයි පේන්නේ. දේශීය ජනාධිපතිවරණය ඉදිරි කාල පරිච්ඡේදයේදී නොවැම්බර් මාසයේ ප්‍රකාශයපත් කරන්න නියමිතයි.
ඔන්න ඔහුගේ කටින් මේ විදිහට එළියට පැන්න එක. ඊට පස්සේ සම්බන්ධව අදහස් දැක්වීම කිහිපයකුත් තිබුණා. මේ ජාතික ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්,
බස්නාහිර ආණ්ඩුකාරතුමන් මට ආරංචි, බස්නාහිර පනාත්තේ සභාපතිවරුන්ව හෙට උදේ 10ට කැඳවලා තියෙනවා. එතන කතා බහක් ගිහිලා තියෙනවා. මෙහුම් කමිටුවක්, සම්බන්ධීකරණ කමිටුවක් පත් කළා. ඒ කට්ටියම තවදුරටත් තියාගන්න. එහෙම බලහත්කාරයෙන් හිටියොත් අනිවාර්යයෙන්ම ඉතිරිව නීත්‍ය අනුකූල ක්‍රියාමාර්ග ගන්න. ජනතාවගේ ඡන්දෙන්පත් වෙච්ච නැති අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකුට තමන්ගේ දුරකාලිකුත් වෙන්න කලින් ජනාධිපතිවරණයක් කැඳවන්න බෑ. ඒ කියන්නේ රනිල්ට මේ අවුරුද්දේ ජනාධිපතිවරණයක් කැඳවන්න බෑ.
ඒ සම්බන්ධව යම් විරෝධයක් පළ කරමින් අදහස් පළ කළ තිබුණා නව ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමත්.
හොඳ තොක්කක් ගන්න තරු විසි වෙන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඡන්දෙ දිහයි ජනාධිපති මැතිවරණය. වික්‍රමසිංහ මහත්තයා නැවතත් බලයට එන්න බලයි. මැතිවරණ කොමසාරිසුත් දන්නවා. බොරුවට කෑ ගහලා වැඩක් නැහැ. කොමිසම මේ සභාපතිතුමා නෑ අපි 25 වෙනිදා ඡන්දෙ දිනනවා. ආයි අප්‍රේල් මාසේ 25 කියයි නෑ. මේ ගමන තියන්න බෑ. තවත් එහාට දායි. ඇයි මේ මිනිසුන් නවත්තන්නේ?
දැන් එතකොට වර්තමාන ආණ්ඩුව පොහොට්ටුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට තියෙන ජනප්‍රියභාවය සම්බන්ධයෙන් මත තියෙනවනේ. ඒ නිසා තමයි මේ පුංචි ඡන්දේ වුණත් කල් මරමින් ඉන්නේ, කල් දමමින් ඉන්නේ, මේ ජනප්‍රියභාවය සම්බන්ධව ගැටලුවක් තියෙන නිසා කියලා, ජනතා ඡන්දය ලබා ගැනීමේ ගැටලුවක් තියෙන නිසා කියලා. ඒ අතරතුරේදී වාර්තා වෙනවා පොහොට්ටුව ඇතුළෙත් යම් මතවාද ගොඩනැගිමින් තියෙනවද කියලා. පොහොට්ටුව මාර්ග දෙකක යන්න උත්සාහයක් තියෙනවද කියන කාරණාව සම්බන්ධයෙන් යම් සිදුවීම් දෙකක් කරහා මැතිවරණ වේදිකාවල ප්‍රකාශ වුණු අදහස් හරහා සහ මැතිවරණ ප්‍රචාරණ රැලි සූදානම් කිරීමේ මේ අවස්ථා දෙකක් නිසා, එකක් මහින්ද රාජපක්ෂ ගොඩවුණු මැතිවරණය, අනිත් එක මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒම සඳහා විශාල මෙහෙයක් කරපු ප්‍රසන්න රණතුංග වෙනම මැතිවරණ වේදිකාවක තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම. මේ මොකද්ද වෙන්නේ මනෝජ්? අභ්‍යන්තරික තොරතුරු මොනවද වාර්තා වන්නේ?
ඔව්, මොනරාගලට ගියා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ ප්‍රචාරක වැඩ පටන් ගන්න ගිය සතියේ ගැන අපි මේ වැඩසටහනේ කතා කළා. ඒ අතරේ තවත් රැස්වීමක් ප්‍රසන්න රණතුංග ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් උඩුගම්පලදී පැවැත්වෙලා තිබුණා. මේකට තව ඇමතිවරු දෙදෙනෙක් ගොඩ වෙලා තිබුණේ, මහින්දානන්ද අලුත්ගමගේ සහ කංචන විජේසේකර ඇමතිවරු. ඉතින් මේකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නමක්, පෝට්ටුව ලකුණක්, ප්‍රධානීන්ගේ ඡායාරූප, මේ වගේ දේවල් දකින්න හැකියාවක් ලැබිලා තිබුණේ නැහැ. ඔවුන් සනහන් කරලා තිබුණේ ජන දුක නිවන ගමන කියන වගේ අදහසක තේමා පාඨයක් තමයි ඔවුන් පාවිච්චි කරලා තිබුණේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පැත්තෙනුත් කතා වුණු බවක් වාර්තා වෙනවා. ප්‍රසන්නතුන් ඇමතිවරේ අලුත් ගමනක් යන්නද මේ උත්සාහ කරන්නේ, ඇයි මේ ට්‍රැක් මාරු කරලා වැඩ කරන්න කියන අදහසක් සාකච්ඡා වෙලා තියෙනවා. වාර්තා වෙන විදිහට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම්වරයාත් ඇහුවට පස්සේ ප්‍රසන්නතුන් ඇමතිවරයාගෙන් මොකද්ද මේ රැස්වීම කියලා, ඔව් කියලා තිබුණේ මේක මේ වෙලාවේ තියන්නම ඕන රැස්වීමක් කියන එක විතරයි, ඒ ඇර ඊට හා කතාවක් කියලා නැහැ කියලා වාර්තා වෙනවා. මොනරාගල පොහොට්ටුවේ කණ්ඩායම් ගිල්ල වේදිකාතරල ගොඩ වෙද්දී උඩුගම්පල අර ඔබත් කිව්වා වගේ පොහොට්ටුව බලයට ගේන්න මහන්සි වුණු, පොහොට්ටුව පක්ෂය නිර්මාණය කරද්දීම මූලික වෙලා කටයුතු කරපු ප්‍රසන්න රණතුංග ඇමතිවරයා පොහොට්ටුවේ ලකුණක්වත් නැතුව උඩුගම්පලට ගිහිල්ල වෙනම රැස්වීමක් තියෙනවා, ඒකේ මොහොතේ පවත්වන්න ඕන රැස්වීමක් කියලා කිව්වට හේතුවත් පක්ෂයට කියලා නැහැ. ඒ අතරේ පක්ෂය එහෙම නැත්නම් පොදු ජන පෙරමුණ මොනරාගල ගිහිල්ලා රැස්වීමක් තිබ්බා. එතකොට දෙපැත්තකද මේ යන්නේ කණ්ඩායම් විදියට කියලා ආයෙමත් ප්‍රශ්න කරන්න පටන් ගත්තා මේ පෙළඹීමත් එක්ක.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග.
දැන් ශ්‍රී ලංකාවේ පසුගිය කාලවකවානුවේදී දේශපාලනය පිළිබඳව කතා බහ කරද්දී විශාල වශයෙන් සාකච්ඡාවට ලක්ුණු මතිමතාන්තරවලට බඳුනුණු කාරණාවක් තමයි කැබිනට් අමාත්‍ය මණ්ඩලයට මේ ඇමතිවරුන් පත්කිරීම. ටිකෙන් ටික තමයි මේ පත්කිරීම් සිදු කළේ. හැබැයි තවත් 12 දිනක සඳහා මේ පත්කිරීම් සිදු කරන්නට තියෙනවා. මේ සම්බන්ධව යම් උනන්දුවක් අලුත් පත්කිරීම් ලබා දීමේ සැලැස්මක් තියෙනවා කියලායි තොරතුරු වාර්තා වෙන්නේ. අපේ මීළඟ විමසුම ඒ පිළිබඳවයි මනෝජ්ගෙන්. මොනවද මනෝජ් මේ වෙනකොට වාර්තා වෙන තොරතුරු මේ පිළිබඳව?
මං හිතන්නේ අද වෙයි හෙට වෙයි අලුත් ඇමතිවරු පත් වෙයි කැබිනට් සංශෝධනයක් තියේ විෂයන් වෙනස් වෙයි ඇතැම් දේශපාලන පක්ෂවල දැනට අසුන් ගෙන ඉන්න අයත් ආණ්ඩුවට ඇවිල්ලා ඇමතිකම් බාරගනී අද වෙයි හෙට වෙයි කියලා අපි දිගින් දිගටම සාකච්ඡා කරා. නමුත් අවසාන වශයෙන් තිබුණු අදහස තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරිකේ ලබා ගන්නකම් ඉඳලා ඇමති දුරපත් කිරීම සිද්ධ කරමු කියලා. නමුත් මේ වෙනකොටත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පැත්තෙන් ආණ්ඩුවට එමන්ත රණිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ඉල්ලීම් දිගින් දිගටම ලැබෙමින් පවතිනවා කියලා වාර්තා වෙනවා. ඉක්මනින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන ප්‍රමුඛ මන්ත්‍රීවරුන්ට, දිස්ත්‍රික් නායකයින්ට, හිටපු ඇමතිවරුන්ට අමාත්‍ය දුර ලබා දෙන්න අවශ්‍යයි කියලා. නමුත් මේක දිගින් දිගටම කල්යන නිසා පොහොට්ටුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු මොනවද කරන්න කියලා ඔවුන් සාකච්ඡා කරලා තියෙනවා. ඔවුන් ටික කලකිරීමෙන් ඉන්නවා කියලත් වාර්තා වෙනවා. ඒ හින්දා සමහරු අදහස් දක්වලා තියෙනවා තමන් ස්වාධීන වෙන්න ඕනේ, නැත්නම් විපක්ෂයේ අසුන් ගන්න ඕනේ කියන යෝජනාව ඇවිල්ලා තියෙනවා. එහෙමත් නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරිකය හෙට අනිද්දා ලැබේවි. දැන් අද මේ සම්බන්ධයෙන් තීරණය ගත්තට පස්සේ හෙට දිනේ විතර තොරතුරු වාර්තා වුණාට පස්සේ මේ තනතුරු බෙදා දෙයි කියලා කිව්වත් ඒ නිසා ලබන සතිය වෙනකන් හරි බලලා නැත්තම් කීප දෙනෙක් හරි විපක්ෂයේ ගිහිල්ලා වාඩි වෙමු කියලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු අදහස් දක්වලා තියෙනවා කියලා වාර්තාවට හේතුව තමයි ඔවුන් නියෝජනය කරපු ප්‍රධාන මන්ත්‍රීවරුන්ට එහෙම නැත්නම් ප්‍රධාන හිටපු ඇමතිවරුන් කීප දෙනෙකුට ආයි ඇමතිතුර ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් එතරම් කැමැත්තක් නැහැ කියලා තොරතුරුකුත් වාර්තා වෙනවානේ. නමුත් පොහොට්ටුවේ ඇයට ඇමතිතුර ඉල්ලනවා. ඉතින් මේ ගනුදෙනුව තමයි දැන් ඔවුන්ට බේරගන්න තියෙන්නේ. මේක දිනෙන් දින කල්යන නිසා එක්කෝ ස්වාධීන වෙන්න, එක්කෝ විපක්ෂයේ අසුන් ගන්න, එම නැත්නම් ලබන සතියේදී කීප දෙනෙක් හරි ස්වාධීනව ගිහිල්ලා මේ පීඩනය වැඩි කරලා පොහොට්ටුවේ හිටපු ඇමතිවරුන්ට ආයි අමාත්‍යවරු ලබා ගන්න උත්සාහයක තමයි නිරත වෙලා ඉන්නවා කියලා තොරතුරු වාර්තා වෙන්නේ.
මනෝජ්, දැන් ඔබ සඳහන් කිරීමක් කළානේ මේ IMF එකේ තීරණය එනකන් ටිකක් බලාගෙන ඉමු කියලා යම් කතාබහක් ඇති වුණා කියලා. දැන් එතකොට IMF එකිනුත් යම් නිර්ණායක ඉදිරිපත් කළානේ මෙන්න මේවා පරිපූර්ණ විය යුතුයි කියලා, ඩොලර් බිලියන 2.9ක මුදල අනුමත වීම සඳහා. ඉන්න එකක් තමයි මේ ශ්‍රී ලංකාවේ අල්ලස්සෝ දූෂණ විරෝධී පනත සංශෝධනය විය යුතුයි කියලා. එය නව මුහුණුවරකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න යනවා කියලයි තොරතුරු වාර්තා වෙන්නේ. ඒ පිළිබඳව තියෙන සූදානම කොහොමද?
ඔව්, අවුරුදු 20ක් විතර ගේන්න උත්සාහ කරපු යම් විදිහකට අසාර්ථක වුණු දූෂණ විරෝධී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න සූදානම් වෙනවා. 21 වෙනිදා මේ කටයුත්ත තිබෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ ණය ලබා ගන්න නම් මේකත් අත්‍යවශ්‍ය කරුණක් වෙලා තියෙනවා කියලත් වාර්තා වෙනවා. ඒ නිසා තමයි මේ අරගෙන ඉන්නේ. කොහොමනත් මේ අලුත් නීති ඇතුළත් කරලා අලුත් දූෂණ විරෝධී පනත හෙට දවසේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ අවධානය යොමුණු කාරණයක් හැටියටත් මේ සඳහන් වෙලා තියෙනවා කියලා අධිකරණ ඇමතිවරයා ඉල්ලීම් කරා. ඉතින් ඒ හින්දා ඉදිරියේදී මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ, රාජ්‍ය නිලධාරීන්ගේ වත්කම් පිළිබඳව පොදු ජනතාවට දැනගන්නත්, තොරතුරු දැනගැනීමේ පනතයත් ඒ පිළිබඳව ඉල්ලීම් කරොත් ලබා දෙන්නත්, ඔවුන්ගේ වත්කම් ප්‍රසිද්ධියට පත් කරන්නත් මේ හරහා හැකියාව ලැබෙනවා. දූෂණය නාස්තිය අවම කරන්න මේ හරහා උත්සාහ කරනවා තමයි මේ හරහා උත්සාහ කරනවා කියලා තමයි වාර්තා වෙන්නේ. දැනට තියෙන අල්ලස්සෝ දූෂණ විරෝධී පනත ඒ වෙනුවට තමයි අලුත් දූෂණ විරෝධී පනත අරගෙන එන්න විශ්ව භාර ඇමතිවරයා කටයුතු කරලා තියෙන්නේ.
දැන් එහෙමනම් IMF එකේ අවසාන තීරණය ලැබෙන්නේ කවද්ද? ඒ පිළිබඳවත් අපි අවසාන වශයෙන් සාකච්ඡා කරමු. ශ්‍රී ලංකාවේ තිබුණු සාකච්ඡා සියල්ලම හමාර වෙලා දැන් ශ්‍රී ලංකාවේ නියෝජිතවරයාත් ඒ සම්බන්ධව තමන්ගේ අනුමැතිය ලබා දීලා IMF ප්‍රධාන මණ්ඩලයට මේ ඉදිරිපත් කළා තියෙන්නේ. ඒ අනුමත වෙලා ස්ථිර තීරණය ලැබෙනකන් තමයි දැන් බලාගෙන ඉන්නේ. අද ඒ සම්බන්ධව විශේෂිත දවසක් බවටත් පත් වෙනවා. ඒ පැත්තෙන් වාර්තාවන තොරතුරු අපි අවසාන වශයෙන් දැනගන්න කැමැති මනෝජ්.
ඔව්, IMF එකේ විධායක මණ්ඩල රැස්වීම අපි මේ කතා කරන 20 වෙනිදා අද පැවැත්වෙන්නේ. එතකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට විස්තීර්ණ මුදල් පහසුකම් ලබා දුන්නද කියන එක සම්බන්ධයෙන් දැනගන්න පුළුවන් අපිට හෙට. ඒක නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනවා කියලා කලින්ම කිව්වා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල රැස්වීමෙන් පස්සේ ඊට අදාළ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් හෙට උදේ 8ට පවත්වන්න තීරණය කරලා තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ කලාපේ නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී, එතකොට මේ කලාපේ නියෝජනය කරන දූත මණ්ඩල ප්‍රධානී මේ අයගේ සහභාගීත්වයෙන් කොළඹදී තමයි මේ මාධ්‍ය සාකච්ඡාවට පවත්වන්නේ. ලංකාව පැත්තෙන් බලාගෙන ඉන්නවා මේ විස්තරණ ණය පාසකම ලැබුණාය කියන අදහස හෙට දිනේ ප්‍රකාශයට පත් කරයි කියලා. ඒ හරහා ලෝක බැංකුවෙන්, ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය මුදල් ලබා ගන්නත් ශ්‍රී ලංකාව බලාපොරොත්තු වෙනවා. මේ සංචිත සඳහා වන මූලික ගෙවීම පළමු ණය වාරිකයේ විදිහට ශ්‍රී ලංකාව ලැබුණයින් පස්සේ. එතකොට එහෙම බැලුවොත් අද තීරණාත්මක දවසක්, ඒ පිළිබඳ අදහස හෙටයි ප්‍රකාශයට පත් වෙන්නේ.
බොහොම ස්තුතියි මනෝජ්, මේ ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලනික ක්ෂේත්‍රය ඇතුළු අනිකුත් ප්‍රධානතම කාරණා සමීප කරන්න SBS සිංහල සේවයේ සතියේ ශ්‍රී ලංකේය පුවත් විමසුම සමගින් සම්බන්ධ වීම පිළිබඳ. එහෙමනම් ලබන සතියේ සඳුදා අපි නැවතත් හමු වෙමු. අයිබෝන්.
අයිබෝන් දිලෘක්ෂ, බොහොම ස්තුතියි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.